අපි අද ගැඹුරු ප්‍රශ්නයක් මයි ඉස්සෙල්ලම් උදේ ඉඳලා ගත්තේ. සාමාන්‍ය ප්‍රශ්න ටිකක් හරි නැත්නම් බලා ඉඳ අහින්ද බැරි වෙනවා පෙළක් අයට. ඔක්කොම එක වාහ සමානව ගැඹුරු මේවා ගියහමත් අහන්න හිතෙන්නේ නැහැ. තේරෙන්නේ නැති අයට එපා වෙනවා. එද මොන මොන හරි අනික් හරි උත් අරගන්න ඕනේ අතරේ. නිවන් දැක්කත් අරිහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පානකම් ජීවත් වෙන්න එපා. ඒක එකපාර කරන එකක් නෙවෙයිනේ. එනිසා අපිට මේ එදිනෙදා ජීවනෝපායත් මොනවාන් හරි කරගන්න ක්‍රමයක් යෙදෙන්න ඕනේ. පහසුකමක් තියෙන්නත් ඕනේ. ඊට අවශ්‍ය කරන දේවල් තියෙනවා නම් ඒ ගැනත් අපි හිතලා බලන්නත් ඕනේ. විවිධ තර්කවාද මති මතාන්තර එන මේ ගොවිතැන් බත් ගැන හිතලා බලන්න ඕනේ. කන බොන ආහාර ආදියත් අනිත්‍ය දුක නැත තමයි නවත් එපේ. ඒවා හිගවුනොත් එහෙම ඒ දුක් විඳින්න එපා ජීවත් වෙලා ඉන්න කාලේ. එහෙනම් ඒවත් සාස්ත්‍රීය වෙන ක්‍රමවේදයක් තියෙනවා. පිරිහෙන ක්‍රමවේදයක් තියෙනවා. මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්නයි. සංකතයි. එහෙනම් ඒ සකස් වෙලා තියෙන දේවල් අතරේ මේ සත්‍ය රෝකේ පහළ වෙලා ඉන්නකොට මේ සියලු සත්‍යයම පවතින ආහාරයක් මුල් කරගෙන. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. මේ සියලු සත්‍යය ආහාරය නිසයි මේ පවතින්නේ. ඒකෙන් මේ කය පවත්වන්න අවශ්‍ය කරන ආහාර කොටස් තියෙනවා. ඒ ආහාරයේ දුර්වල වුණොත් කය දුර්වල වෙනවා. ඒ ආහාරය පෝෂණය වෙනවා නම් කයත් පෝෂණය වෙනවා. මේ පිළිබඳව ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න දහම් කොටස් තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය ආදී සූත්‍රවලත් විග්‍රහ කරනවා මේ ලෝකේ ආරම්භක කාලයේ ස්වභාවය. මේ ලෝකාරම්භයේදී ලෝක සත්‍යය ආහාර කරගත්තේ මොනවද? කොහොමද ඒක සකස් වුණේ? ආදී වශයෙන් මේ ස්වභාවයන් විග්‍රහ කරලා තියෙනවා. ඇයි එහෙම වුණේ? ඒවා කවුද ගෙනත් දුන්නේ? සමහර වෙලාවට මේ ධර්මයේ තෝරාගන්න බැරි අය ඒක ධර්ම නියාමයට දාන ධර්ම නියාමයේ කියලා හැගෙන. නමුත් දාලා තියෙන ආකාස්මිකවාදී කියන ඉබේ හටගත්ත හේකට, ඉබේ හටගන්න ක්‍රියාවලියකට ධර්ම නියාමයේ තෝරා ගන්න බැරුව ධර්ම නියාමයේ කියලා දාලා තියෙන්නේ ආකාස්මිකවාදී කියලා බුද්ධාමයේ බැහැර කරපු ඉබේ හටගන්න ක්‍රමයකට. මේ ලෝකේ හටගන්නේ කොහොමද හවුහම ධර්ම නියාමයේ කියලා බේරෙන්න හදනවා. ඒ බුදුරජාණන් වහන්සේ නම් එහෙම දේශනා කරලා නැහැ. ඉබේ හටගන්න එකක්වත් ධර්ම නියාමයෙන් හටගන්නවා කියලා වෙනම හේතුවක් නැති ක්‍රමයක්. එහෙම දේශනා කරේ නැහැ. හේතුවක් ඇතුවම පෙන්නුවා. ප්‍රථම ධ්‍යාන තලයට ඇවිදිලා ආවිස ගෙවිලා බ්‍රහ්ම කල්පික ඒ මූලික මනුස්ස සංකාරයන් වැඩිලා මනුස්සයව උපදින්න හේතු වෙච්ච මූලික අයගේ ඇති වුණ චිත්ත ස්වභාවයන් නිසා ඒ අයගේ මතුවෙච්ච අර ප්‍රසාද චිත්තේ, ඒ කියන්නේ ලෞකික වශයෙන් ලබන ප්‍රසාද චිත්තේ, ඒ ස්වභාවයට අනුකූලව පුණ්‍ය ඉදි වශයෙන් ලැබිච්ච සම්පත්තිකර මහා මේඝ වර්ෂාව කියල එකක් හටගත්තා කියලා තියෙනවා. විපත්තිකර නෙමෙයි, සම්පත්තිකර මහා වේ. අද හටගන්නේ විපත්ති කරේව. ගස් කොළන් කඩාගෙන සුණු විසුණු කරගෙන මහා ජල පහරවල් ගෙනහල්ලා ගංගා ඇරදොල පිටාර ගිහිල්ලා ඒ විපත්ති කරේව. මේ හැම එකක් නෙමෙයි. කාටවත් කරදරයක් නැති බොහෝම සියුම්ම ප්‍රසාද ජනක විදිහට මේ ලෝකේ සකස් කරන්න අවශ්‍ය කරන්නා වූ පසුතලයක් හැදිච්ච හැටි. ජල බිඳු සකස් වෙන්න අවශ්‍ය කරන එක්තරා විදිහක වලාකුලක්, විශාල වලාපළටලයක් වාගේ. ජලාංශුන්ගේ නිෂ්පාදනය පටන් ගත්ත වැඩපිළිවෙල. සම්පත්තිකර මහා මේගයක් හටගත්තා. ඒකෙදි හටගත්ත පුංචි ජලවාෂ්ප බිඳු චිත්තජ රූප වශයෙන්, කර්මජ රූප වශයෙන් ඒයාගේ පුණ්‍ය ශක්තියෙන් හටගෙන ලෝකේ පහළ වෙන්න ඕන ස්ථානයේ ඊට හේතුකාරක ආකාරයෙන්ම ආකර්ෂණ හැදිලා ඒකෙන් ආරම්භ වුණා. දැන් ලෝක ආරම්භයේ මෙහෙම වෙනවා කියනකොට කර්ම ශක්තිය බලපෑවා කිව්වහම සමහර පඬිත ඔය අභිධර්මදර වෙන්න හදන අය ඒක මුලාකුන්ගේ කතාවක්, මොට්ට මිනිසුන්ගේ කතාවක්. කර්මජ රූප කොයින්ද බාහිර ලෝකේ, කර්මජ රූප තියෙන සත්වයා තුලනේ කියලා මෙහෙම එකක් කියන. හැබැයි කිව්ව එක තෝරා ගන්න බැරුවයි මේ කියන්නේ. දැන් ඔක තෝරා ගන්න ක්‍රම තියෙනවා. කර්මජව දුන්න ශක්තිය යම් රටාවකට දුන්නාද දෙන අවස්ථාව දීලා ඉක්මවපු ගමන් ශක්තිය නතර වෙන්නේ නැහැ. දුන්න ශක්තිය ක්‍රියාත්මක වෙනවා ඒ දේ නිෂ්පාදනය කරනකම්. අපිට පුළුවන් ඔය අලවංකුවක් ගහලා තියෙන යම් රෝදයක් තියෙනවා නම් කරකවන්න, අතින් අල්ලලා කරකවන්න පුළුවන් අර අලවංකුවේ. රෝදේ හයියෙන් කරකෙයියේ. අපේ අතින් දුන්න ශක්තියෙන්ම තමයි ඒ විදිහ රෝදේ කරකෙන්නේ. අපි අත අහකට ගත්තොත් නවතිනවාද? එහෙමම. දැන් අතින් ශක්තිය දෙන්නේ නැහැ. රෝද කොච්චරලා කරකිනවද? ඒක රවුමක් දෙකක් අතින් කරකවලා අතහැරියට පස්සේ අර දුන්න ශක්තිය ඉවර වෙනකම් රෝදේ කැරේ කැරේ තියෙනවා. ශක්තිය ගැප් කළා මොහොතකින්, තත්පර දෙකකින්, විනාඩි 10ක් 15ක් කරකුණා. ඉතුරු ටික කරකුණේ මොකෙන්ද? තත්පර දෙකකදී දීපු ශක්තිය විනාඩි 10ක් 15ක් අර රෝදේ කරකවන. මෙන්න මෙහෙම ක්‍රියාවලිය තමයි කර්මජව නිෂ්පාදනය කරලා දෙන ශක්තිය මේ විශ්ව ක්‍රියාවලිය සකස් කරලා ලෝකේ සකස් කරන්න. ඒ ක්‍රියාකලාපයට කියන උතුජ රූප කලාප ක්‍රියාව කියලා. උතුජ රූපයන්ගේ ක්‍රියාකලාපය. මෙන්න මේ සම්පත්‍ති කර මහා මේගේ ආරම්භ කළ දුන්නහම ඔය පරමාණුක ශක්තිය කියලා එකක් පිහිටනවා. ඒ සුද්ධාෂ්ටක කර්මචිත්ත දෙකෙන් හටගෙන විනිදහස් කරනකොට විශාල ශක්තියක් ගැප් කරලා තමයි නිදහස් කරන්නේ. ඊට පස්සේ කර්මජත් නෙමෙයි චිත්තජත් නෙමෙයි, දැන් හදලා ඉවරයි නිදහස් කරලා. දැන් ඒවට කියන උතුජ. හැබැයි උතුජ රූප ක්‍රියාත්මක වෙන ශක්තිය කොයින්ද? න්‍යෂ්ටික බලයේ කොයින්ද? අර කර්ම ශක්තිය තියෙන චිත්ත ශක්තිය තුලින් නිෂ්පාදනය කරලා දුපියෙ. මේක තෝරා ගන්න බැරුව තමයි මේ විකාර කතා කියන්නේ සමහර අය. ඉතින් මෙන්න මේ ශක්තිය ගැප් කරලා දීපුවා. මේ ලෝකේ පවතින මේ අන්තක්කල්ප 20ක් ලෝකේ පවතින කාලේ ආරම්භ කරලා දුන්නේ කී අන්තක්කල්ප 20 යනකොට යනකම්ම ඉවර වෙන්නේ නැහැ. එතකම්ම ක්‍රියාත්මකයි. මෙන්න මේ ක්‍රියාත්මක වෙන්නේ නිකන් නෙමෙයි, දුන්න ශක්තියට අනුව. රෝදේ කැරකෙවේ දකුණු පැත්තට කැරකෙන්න නම් අපි අත ආරම්භව වම් පැත්තට නෙමෙයි කැරකෙන්නේ, දකුණු පැත්තටම තමයි. වම් පැත්තට අනික් අතට නම් කරකවලා තැරියි. රෝදේ කැරකෙන්නේ මේ පැත්තට. වාහනේ ඉස්සරහට යන ගමන නතර කළේ ඉතුරු ටික ඇදිලා යන්නේ ඉස්සරහට. වාහනේ පිටිපස්සට යන ගමන නතර කරා නම් නතර කරපු දැනම් පලනව තියෙන තුවා පිටිපස්සට තව ටිකක් ඇදලා යනවා. යව වගේ අපි ගලක් ගහනවා ඉස්සරහා පැත්තට. අතින් අතරිච්ච ගල ඉස්සරහා පැත්තට යන නිසා පිටිපස්සට යන්නේ නැහැ. පිටිපස්ස පැත්තට ගලක් ගහනවා. ඒක ඉස්සරහා පැත්තට යන්නේ නැහැ, ගහව පැත්තට යනවා. මෙන්න මේ වගේ යමක් යමක් කරලා කර්ම ශක්තියෙන් ශක්තියන් නිකුත් කරලා රූප කලාපයන්ද ගැප් කළා නිදහස් කළාද චිත්ත ශක්තිය නිදහස් කළාද ඔන්නේ නිදහස් කරන තුරු අවස්ථාවට කියනවා කර්මජ සහ චිත්තජ අන සත්වයා කරන්නේ ওই ටික සත්වයා ඇයි මේ ලෝකයක් හදන්නේ ලෝකයක් හැදුවේ නැහැ කොහොමද රස විඳින්නේ රස විඳින්නේ ලෝකයක් හදන්න ඕන ලෝකයක් හදාගන්න ලෝක සත්වයා රස විඳින්න මිසක් වෙන එකකට නෙමෙයි පේර කන්න ඕනේ හිඳයි පේර ගහ හිටව ගන්න ඇපල් කන්න හිතුනහමයි ඇපල් ගහ හිටව ගන්න රහට බත් කන්න හිතුනහමයි උයන් මොනව හරි කරන්නේ හදන්න ප්‍රියමනාපයක් ඇති දියක් ගොන්න ගහ ගන්න උත්සාහ කරමු ගොන්න ගහ ගන්නෙ මොකදද ඒක නොකායේ ප්‍රියමනාපිය ගන්න බැරි හින් ඒ වගේ මනවරණ රූපයක් ගන්න නම් ඊටපිය ආස්වාදයක් රූපාස්වාදයක් ගන්න නම් එබඳු දෙයක් නිස්පාදනය කරන මානසිකත්වයේ ගොඩ නැගෙන්න ඕනේ. අන්නේ ශක්තිය තමයි කර්ම චිත්ත වශයෙන් ගොඩ නැගිලා උතුජ රූප කලාප වශයෙන් එබඳු දෙයක් නිස්පාදනය කරන ලෝකයට නිදහස් වෙන්නේ. මෙන්න මෙහිම හටගත් අප්‍රමාණ ශක්ති විශේෂ තියෙනවා. මේ ශක්ති විශේෂ මුලින් හටගන්නේ බොහොම පිරිසිදුව. දස අකුසලයෙන් දූෂ්‍ය නොවිච්ච හිතවල මෙන්න මේ හිතවිච මූලික කාලේ ලෝක සත්‍යයගේ පැවැත්මට රසාස්වාදයට කිසිම අඩුපාඩුවක් නැති සියලු රසයන්ගෙන් පූර්ණ භූමි පටක කියලා ආහාරයක් ඉස්සෙල්ලාම පහළ වුණා. එතකොට මේ හිතව මූලික බ්‍රහ්මකල්පික මනුස්සයින්ට ලෙඩ රෝග නැහැ. ඇඟේ අමාරු ගති නැහැ. මුලින්ම පහළ වෙච්ච අයගේ බ්‍රහ්මකල්පීය අදහස් තිබිච්ච නිසා ප්‍රීතිය නගනකොට චිත්ත ප්‍රීතියදි චිත්තද රූප නැගිලා කය පෝෂණය වෙනවා. ඊටාම සියුම් ශරීර ආකාශචාරී ආකාශේ සැරිසරනවා හිතනකොට ආකාශේ යන්න පුළුවන් ඕන දිහාකට. ආලෝකයි ශරීරේ අමුතු එළියක් ඕන්නේ නැහැ. මෙන්න මෙහෙම සැරිසරපු කාලාන්තරයක් තිබුණා. හැබැයි කල්යන්න යන්න මොකද වෙන්නේ? අර අනුසේ වශයෙන් තිබිච්ච විවිධ කෙලෙස් ටිකෙන් ටික ටිකෙන් ටික මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මතුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? ටිකෙන් ටික වටපිටාවට තමන්ගේ හිත විහිදෙන්න පටන් ගන්නවා. ලෝකයක් හොයාගෙන. ලෝකයට විහිදෙනකොට ලෝකය හා සම්බන්ධව තියෙන ඊට ගැළපෙන ප්‍රදේශයේ තමයි අරමුණු වෙන්නේ. මුලින් සකස් කරලා දුන්නා ලෝකේ සකස් කරන්න මුලින්ම දුන්න අර සම්පත්‍තිකර මහා මේක වර්ෂාවෙන් හටගත් ජලය කුඩා ජල බිඳු මහ ජල බිඳු වලටපත් වෙලා ඒ නිසි තැන ලෝකේ හැදෙන්න ඕන තැන එකතු වෙලා ඒ හේතුවෙම ඒ ශක්තිය අනුව පිහිටලා මහා ජල ගෝලයක් හැදිලා ඒ ජල ගෝලයේ මතු පිට පෘෂ්ඨයක් හටගන්න පටන් ගන්න ඒ පෘථිවිය හටගත්තාම මොකද වෙන්නේ? අන්නේ ඒ දිගට තමයි. සත්වයා ඇදිලා එන්නේ. සත්වයා යමක් සිද්ධ කරනවා. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා. ඒක නැති වෙන්නේ නැහැ සත්වයෙකුට කොච්චර සුද්ධ වුණත්. ඒ අරියතුන් වහන්සේ තමයි ඒක ඉවර කරන්නේ. අනික අය කොහේ කොච්චර සුද්ධයි කිව්වත් ඔය ටිකේ ඉන්නේ. ඒ ටික තියාගෙන පව් වලින් සුද්ධ වෙච්ච එකයි ලෝකේ සුද්ධතාවය කිව්වේ. දස අකුසලයන්ගෙන් බැහැර වෙච්ච හැටි. ඒ ඉතිහා සුද්ධ වෙන්න බෑ ලෝකේ ඉන්න අයට. ඒ සුද්ධේ ප්‍රතිඵලයේ ලෝක ප්‍රතිඵලයක් වශයෙන් ගන්නවා සුගති ප්‍රතිඵලයේ එච්චරයි. නිවන් ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අර පටන් ගත්ත ගති ලක්ෂණ ක්‍රමක්‍රමී ආපෝ තේජෝ වායෝ පට කියන ගති ලක්ෂණයන්ට මාරු වෙන්න පටන් ගන්නවා. ටික ටික අවිද්‍යාව අවිද්‍යා අනුසය පරිඋත්ථාන වශයෙන් නැගී එනවා. නැගී එනකොට මොකද වෙන්නේ? ආපෝ ලක්ෂණේ එන්න පටන් ගන්නවා මතුවෙලා හිතට. ආපෝ ලක්ෂණේ කරන්නේ මොකද්ද? ප්‍රියමනාප දේවල් පිළිවළව බැඳෙන එක. ඇලෙන ස්වභාවය. ඇලෙනවා බැඳෙනවා ආපෝ ලක්ෂණේ. ඒ ප්‍රියමනාප දේ දැක්කහම ඒක හරි වටිනවා කියලා හිතා. ඒකෙන් පවත්වා ගන්න හිතක් ඇති වෙනවා. බොහෝ කල් පවත්වා ගන්න ඕනේ. ඒ වගේම තමා කරා ඇද ගන්න ඕනේ. මමත්තේ බැඳෙන්න ඕනේ, ඇද ගන්න ඕනේ කියලා එනවා. අන්න ඒක රත් වීමක් වෙනවා. මොකක් නිසාද? අනිකට නොදී මට ඕනේ. බෑග වල්ලඟ තියා ගන්න ඕනේ. අන්න ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙන හැටි. රාගය ඇදෙනවා. ආපෝ වුණා. ඇදගෙන තියා ගන්නකොට පොඩ්ඩක් දූෂිතතාවයක් ආවා. දූෂිතතාවේ රත් වෙනවා. තේජෝ වුණා. තෙද වුණා. දැන් මොකද වෙන්නේ? හැම වෙලෙම මොන දියක් හරි ගත්තොත් හැදුවොත් වැය වෙනවා මිසක් අය වෙන්නේ සකස් වෙන්නේ ගෙවෙනවා. ගෙවෙන්නේ ගෙවෙන්නේ නිකන් ඉඳ බෑ. ආය හදන්න ඕනේ. හැඩ ගහන්න ඕනේ. අය කරන්න ඕනේ. වැයෝ අයෝ වැයෝ අයෝ කියලා වායෝ වුණා. එතකොට මොකද වෙන්නේ? ඒක ස්ථාපනය කරගන්න. මමත්වේ පවත්වා ගන්න බදලා හදලා තියාගන්න. යමක් යමක් කළ යුතුද පරිස්සම් කරගන්න රැකගන්න. අන්න ඒකට අවශ්‍ය දේ බාට පත් කරගන්න මොනවද ඕනේ කියලා හොයන. පට කියන වචනේ පෙන්වන්නේ යම් කිසි දෙයක බැඳලා තියා ගන්නවා කියන්නේ පටේකින් කරන්නේ බඳිනවා. තමාගට අවියක් කරගන්නවා. තමාගේ ප්‍රයෝජනෙ ලබා ගන්න ආධාරකයක් කරගන්නවා. අවිය කිව්වේ ඒකයි. පට අවියක් කරගත්තහම ගති හතරක් එකලා සම්බන්ධ වෙලා අර රූපය ගති හතරේ හැඩතල ගන්නවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියනකොට ජල හැඩයක්, ගිනි හැඩයක්, වායු හැඩයක්, තද හැඩයක් ගන්නවා. ඔන්නේ ගති හතරකින් යුත්ව හටගන්න රළු ස්වභාව හතරක. අර හටගත් සම්පත්තිකර මහාවේග වර්ෂාවේ මුල හට ගන්නවා. ඔන්නේ බැඳෙන පඨේ ඒකට ආලය කරන්න පටන් ගත්තහම පඨ ආලයක් යව පටලයක් හැදේ. බී කරන්න හදාගත්තාම අමෘතියක් කියලා හිතාගෙන ඉන්නේ භූ අම කියලා භූම භූමියට. ඒක තියෙන තැන භූමි කියනවා. ඒ පටේට ආලය කරපු නිසා පටල කියනවා. භූමි පටලයක් හදාගෙන ආවා ලෝකෙට තිබිච්ච සෙනෙට. අන්න ලෝකෙට එන හැටි ඉස්සෙල්ලා ඒක හරි වර්ණවත්ව දකිනවා. හොඳ දෙයක් ලැබුණා කියලා වර්ණා කරනවා. ඒකට ගෑවි ගෑවි ඒක ඇඳෙනවා. ඒක හැඩරුව ගන්නවා. ගෑවිලා ඇඳෙනකොට ගඳ වෙනවා. ගෑ අන්ත තමයි ගඳ වුනේ. ගමන් නවතිනවා. එතන දාලා යන්න බෑ. රස වුණා. ඒක අරගෙන අරගෙන ජනිත කරගත්තාම ඕජා වුණා. වන්න ගඳ රස ඕජා කියලා හිටියද කිව්වා. ඔන්නේ කාරණා අටකින් යුත්වන්නා පොදි හැදෙන්න පටන් ගත්තාම කියනවා සුද්දාෂ්ටක පොදි හැදෙනවා රූප කලාප හැදෙනවා කියලා. මෙන්න මේ ටික අල්ලගෙන ලෝකෙට ආපු ඉස්සෙල්ලාම ආවට තව දසකුසල් වලට ගියේ නැති නිසා අවිද්‍යා තෘණාජකේ පින්පැත්තේ තව ඉන්න නිසා ඒ පැත්තේ හැටියට ලෝකෙ සුගති පෝෂණයකින් යුක්තයි. ඒක දිහා හරි රසවත් බොහොම මිහිරි සිනිඳු ආහාර වශයෙන් මුලින් හටගත් ආහාර ගත්තා. ක්‍රමක්‍රමයෙන් රාගයට පත් වෙනකොට තව පව් කියන පැත්තට ගියේ නෑ. නව ලෝක ස්වභාවය තුළ කාම රෝගීනේ බැඳෙන ඇලෙන රාග පැත්තේ වැඩෙන්න පටන් ගන්නකොට ටිකෙන් ටික ටින් ටික අර පරිවර්තන වෙනස් වෙන්න පටන් ගත්තා. ලෝක පරිවර්තන. මොකක් නිසාද? මුලින් හදලා දුන්න දෙයට රාග දේශ මොහ ආදී එන්නේ එන්නේ, ලෝභ දේශ මොහ ආදී එන්නේ එන්නේ. ඒ ගති ලක්ෂණ නිසා ඒවැ ශක්තිය අඩු කරලා වෙනස් කරලා එක එක මට්ටමේ ඊට අනුකූලව හදනවා. නැ කර්ම ශක්තිය හදනවා කියන එක දැනගන්න ඕනේ. කර්ම ශක්තියේ මුල ආරම්භ කරලා දුන්නාම එයින් ගොඩනගපු ශක්තිය කව උතුජ රූප ඊට අනුකූල දේ හදලා ලෝකය හදනවා. ලෝකයි සිද්ධ වෙන්නේ. අන්න එහෙම හදන ක්‍රම තුලදී ඔය භූමි පටක කියන ආහාරයක් ඉස්සෙල්ලා ඇවිදilla. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක කණ්ඩ ඒක අරගෙන ටික ටික භුක්ති විඳිනකොට මේ ශරීර ගණීභාවන වෙලා මස්ලේ ශරීරයන්ගේ ආරම්භය හටගෙන කලක් යනකොට සසරේ ස්ත්‍රී විල උපදිලා හිටපු අයට ඒ ගති ලක්ෂණ එනවා. අනුසේ වශයෙන් තිබිච්ච ස්ත්‍රී ගති අනුසේ මතුවෙලා අන්න එහෙම ස්ත්‍රී රෝග රූප ලක්ෂණ පහළ වෙනවා. පුරුෂ ගති ලක්ෂණ තිබුණාට ඒ ගති පහළ වෙලා පුරුෂ රූප ලක්ෂණ පහළ වෙනවා. ස්ත්‍රී පුරුෂ කියන මේ රූප ලක්ෂණ දෙක අන්‍යෝන්‍ය වශයෙන් කාමයන්ට ලැබි කාමයන්ට ප්‍රිය දෙයක්. මෙන්න මේක එනකොට අර පැරණි ආස්වාද මතකයන් ඔක්කොම නැగిලා එනවා. හනුසේ වශයෙන් හැඟවිලා තිබිච්චා කාමයන්ට මූලාරම්භ වෙනවා. මෙන්න මේ වෙලාවේදී ඔය ලතා කියන වචනේ තියෙන ලයේ තහවුරු කරගන්නවා. හිතේ බැඳෙනවා. හිත බැඳ ගන්නවා. වෙරෙනවා. ලතාවක ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? වෙරෙනකොට බදනවා. පිරිමියාගේ ස්වභාවය. වෙලා ගන්නවා බදා ගන්නවා. වෙලා ගන්නවා බදා ගන්නවා. ලතාව බදාගත්තාම බදා ලතා වුණා. නවත් එකලා ආහාරය වෙනස් වුණා. බදා ලතා කියලා ආහාරයක් හටගත්තයි කියනවා ඊට පස්සේ. භූමි පටකොලින් පස්සේ හටගත්ත බදාලතා කියන. ඊ ආහාරයත් අරින කාලයක් ඉන්නකොට අර ස්ත්‍රී පුරුෂ සම්බන්ධයේ බොහෝ ව්‍යාප්ත වුණා. ඒ බ්‍රහ්මකල්පික මිනිස්සුගේ ගිතිවිච බ්‍රහ්මචාරී ගති අත්හැරලා ගිහිල්ලා ක්‍රමක්‍රමී ලෝක සම්මතේ පවක් නෑ වරදක් නෑ කියන කාමීට වැස්සා. මේක නම් මිත්‍යාචාරයක් නෙවෙයි, මේට වඩා මෙහායි මිත්‍යාචාරය තියෙන්නේ කියලා. අපි අයිති කරගත්ත එක අනික් කෙනෙක් හොරෙන් පරිහරණය කළොත් තමයි මිත්‍යාචාරය කියලා සම්මත කරගත්ත මිත්‍යාචාරයකට ඊට පස්සේ වැස්සා. නැන්න මුළු කාමයේ මිත්‍යාචාරයක් තමයි. බ්‍රහ්මචාරීත්වයට විරුද්ධයි. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ ක්‍රමයට ආවට පස්සේ ලෝකේ හටගත්තා. අපි කන ආහාරයේ මූලිකම දේ. එහෙනම් විශේෂ දෙයක් තියෙනවා. මේ ලෝකේ හටගත් ආහාර වලින් මූලිකම ආහාරය මොකද්ද? වී වර්ගයක් මිසක් ධාන්‍ය වලිනුත් ප්‍රධානික තමයි. ඒක වී කොටසක්. වී වලට අයිති දෙයක්. ඉතලම ලෝක සත්‍යයට භුක්තියට හම්බ වුණ දෙයක් ධාන්‍ය අතරින්. හැල් වී සහ මා වී කියලා දෙකක් හටගත්. සුදු රතු ගියා දෙහිකුත් එකට හැතුණා. මොකක් නිසා ඇති වුණ? ගති ලක්ෂණ නිසා. කොරසක් සුද්ධ අය. කොරසක් රත් පැහැ අය. කළු වෙන්නේ නැහැ ඉස්සෙල්ල. සුදු අයයි රතු අයයි. රතු කල් ගිහිලා තමයි කළු වුණේ. ඉතෙල්ලම හටගත්තේ සුදු අය. තවත් ඔය බැලුවොත් එහෙම. ඔය සුද්දෝ කියලා කට්ටියක් ඉන්නවා. එංගලන්තේ වගේ රටවල් වල බැලුවොත් එහෙම පොඩි වෙනසක් තියෙන දෙකොටසක් ඉන්නවා. අපිත් ඉන්නවා එක්තරා තලෙලු කිරිසා සුදු කියලා කළු කියලා කට්ටියකුත් ඉන්නවා. ඊය ඇතරත් එහෙම එකක් තියෙනවා. අපිට නෑ පේන්නේ කොහොම සුදුයි වාගේ. නම සමහර කට්ටිය හතට හුරුයි. සමහර කට්ටිය තනි සුදුයි. එහෙමත් තියෙනවා. ඔන්න සුදු රතු කියන එකෙන් තමයි ඉස්සෙල්ලා හටගත්තේ ලෝකේ කළු සුදු ભેදය කියලා අද කියන්නේ. මෙන්න මේ ගති ලක්ෂණ දෙක ලෝකයට එන්න හේතුණි. ඇලීම සහ ගැටීම. ටිකෙන් ටික ඇල්ම වැඩි වෙනකොට හිතේ ගැටෙන ස්වභාවයත් වැඩි වෙන පටන් ගත්තා තව කොටසකට. මෙන්න මේ දෙක නිසා රතට හුරු වෙන ගතිය ආපු අය ගැටෙන පැත්ත. ඒගොල්ලන්ගේ මූණේ හැම ටිකක් පැහැ අඩු වෙනවා. ඇලෙන පැත්තේ අය තව සන්තෝෂයෙන් ඉන්නවා. කාම ලෝකේ ප්‍රියමනාප පැත්ත. සුදල හුරුව ප්‍රියංකරව ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? කොටස් දෙකක් වෙන් වුණා. දැන් ඇලිච්ච කට්ටියගෙන ඇල්ලුණා. ඇල්ලුවා. අල්ලගන්න නිසා ඇල්ලුණි. ඇල්ලුව නිසා ඇල්. රත් වෙලා අල්ලගත්ත කටියට රත් ඇල් පහළ වුණා. සුදට අල්ලගත්ත කටියට සුදු ඇල් පහළ වුණා. රත් සහ සුදු. මහත්ත්ව වෙච්ච කට්ටියට මහවී හම්බ වුණා. මහත්ත්වුනේ තරහ වද දින ගර්ණාධිකවට නෙමෙයි. අපි උඹලට වඩා ලස්සනයි. උඹලා වගේ හලු නෑ අපි. උඹලට තරහ එනවනේ. උඹලා හිතරි දෝනවනේ. නැත්නම් උඹලා මූණේ හැම අකුර ගන්නවනේ. හිනහ වෙලා ඉන්නේ නෑ නිතර. අපි ගොඩට නම් එන්න එපා. වැඩි හරියක් ඒ ගොඩේ හිටවින්ද ඒගොල්ලෝ ගොඩ පැත්තට හිටියා. අර ටිකක් තරහ එන අය හිත දූෂ්‍ය වෙන අය මැඩ වෙන්න පටන් ගත්ත අර වචන වලින් මඩ ගහනවා මැඩ වෙනවා මොකද වෙන්නේ ඔවුන්ට තිබෙන්නා වූ තත්වය ඔහුගේ මහිමේ අඩ වෙන්න පටන් ගත්තා අනිකයි දෙන්නේ නැහැ සම්පූර්ණ හොඳ තැන මඩ වුණා කියලා කියන්නේ අන්න ඒකයි ගොඩ වෙච්ච කටියට ගොඩයි මඩ වෙච්ච කටියට මඩයි හටගත්තා. දියෙන් ගොඩ මඩ හටගත්තා. ඒකේ ගැලපෙන වී කරුනේ මොකද්ද? වෙච්ච දේ. කුමක් වීද? ඔහොම යනකොට මොකද වෙන්නේ? වී. අන්න වී හැදිච්ච එක විතර නම් හැදිනේ මුලින් ඔහමයි. ඔය හෙළවසටයි නිරුක්ති තියෙන්නේ. හෙළවස තමයි මේ භාෂාවේ මුල. පාලි හෙළයි දෙකම ළඟ ළඟ. ඒ දෙකේ තමයි නිරුක්ති තියෙන්නේ. අදහස් තියෙන්නේ හරියට. මෙන්න මේ මුල හටගෙන. හටගත්ත වී දෙකක් ලෝකේ ආරම්භයට හටගත්. මහන්සියලා කණ්ඩ දෙයක් නැහැ. මොකද? අනික් අය කියව උදුරයින කාපු නැති නිසා. මහන්සියලා කණ්ඩ දෙයක් හටගන්න ලෝකේ නාකුණේ නැහැ තව. එහෙනම් අර කර්ම බීගයේ පිරිසිදුනම් ලෞකික වශයෙන් තියෙන ලෝකයට සාපේක්ෂකව හොඳ නම් ඊට අනුකූලව අනුන්ට දුක් කරදර දුන්නේ නැති නිසා අනුන්ට වෙහෙස මහන්සි වෙන්න ඉඩ තිබේ නැති නිසා අනුන්ගේ හිත වෙහෙසෙව්වේ නැහැ ගත වෙහෙසෙව්වේ නැහැ පරවා හැරියේ නැහැ හිත සිදෙව්වේ නැහැ ඒ නිසා වෙහෙසක් ඇතිලා ජීවත් වෙන්න හේතුවක් නැතුව බොහොම හොඳින් හිටියා ක්‍රමක්‍රමයෙන් අනුන් වෙහෙසවන්න පටන් ගත්තට පස්සේ මේ නිසා මොකද වෙන්න පටන් ගත්තේ? ඒ අයට නොඒක ආකාරය නම් තිබ්බා. අනු වෙහසෝන එක. වෙහසෝන තැනැත්තියට නමක් කිව්වා. කවුරු දන්නව ඇති කියනවනේ මොකද්ද කියලා. වෙහසෝන තැනැත්තාටත් නමක් කිව්වා. වෙහති සහ වෙහසාව. අද කියන්නේ එකෙක් හුඟක් එහාට ආපු පැත්තකටයි දෙක කියන්නේ. මුලින් ඔන්න ඔය කැත නම් වලින් ගැරහුවා. ගැරහිය යුත්තෝ ගිහියෝ. ඔහොම නම් හැදුනා ඒ කාලේ. මෙන්න මේ ක්‍රමයට හැදිලා මොකද වෙන්නේ? ශුද්‍ර වැඩ කරන්න පටන් ගත්තයි කියලා. ඔය එක එක කොටස් වල බෙදෙන්න පටන් ගත්තා. ශුද්‍ර වුණා. පහත් වුණා. පහ අත් කරගත්තා. පහනම් පංචකාමී පස්වැනි කාමී. ඕක අත් කරගත්ත තැන් පටන්. පස තමයි අත් කරගන්න හම්බ වුණේ. උරුමේ පස වුණා. අර දියගොඩ වෙන් වෙච්ච එක පස වුණා. අර සරුසාරත්වය වෙනස් වෙලා ගියා පස අස්යෙන් ගන්න වුණා. අන්නේ හටගන්න කාලේ වෙනකොට සැරෙන්න පටන් ගත්තා. තව තවත් ඒවට ඇලුම් කරන්න පටන් ගත්තා. අන්නේ අවශ්‍ය කරන්නා වූ හැල්වි පටන් ගත්තා සරස්සෙන් ඔය විදිහට. අර තිබිච්ච කර්ම වේගයේ පුණ්‍ය ශක්තිය තව තියෙන නිසාම ඒ පුණ්‍යෙදී මුල් කරගෙන සොයන් ජාතව පහළ වෙන්න පටන් ගත්තා. අවශ්‍ය කරන හැල් සොයන් ජාත හැල් කිව්වා ඒකට. ලෝකේ ආරම්භක සොයන් ජාත හැල් ඊටාම පිරිසිදුයි. දස අකුසලයත් එක වැඩිලා හිටියේ නැති නිසා. දස කුසල ධර්මයන් ඇසුරේ මූලික අවස්ථාවේ බොහොම පිරිසිදු ස්වභාවයෙන් හිටිය නිසා. ඒ හේතුවෙම ලැබිච්ච පුණ්‍ය ඉර්ධියේ ආහාර ලැබෙන ක්‍රමවේදය තමයි තිබුණේ. ඔන්න ඒ ක්‍රමවේදය මුල් කාලේ හටගෙන ඕක ඉවර වෙන්නේ නැහැ ඉක්මනට. ක්‍රමක්‍රමයෙන් 100% කියන එක 99% වෙනවා. ඒ වටිනා ගුණයේ 98, 97, 96, 95 ඔහොම බැහැගෙන බැහැගෙන එන්නේ. බිඳුවට බහිනකොට ලෝකේ ආයෙ ඉන්න දෙයක් නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. ඒ ලෝකේ විනාශ විනාසන්නේ. හොඳ පැත්ත බිඳුවට බැස්සට පස්සේ තනි කර ගිනි. එදාට ලෝකේ ගිනි ගන්නවා. ලෝකේ ගිනි ගන්න එහෙමයි. එදා තමයි ලෝකේ විනාශය. ඒක එන්න අන්තකල්ප 20ක් යන්න ඕනේ. මෙන්න මේ මූලික කාල සීමාව. තව එහෙම ඇවිදිලා නැහැ. හැබැයි පහෙන් හතරක් විතර ගෙවිලා තියෙන බව මේ කල්පිත බුදුවරයන් වහන්සේලා පත්වෙනේ 15 වෙන්න ඉන්න නිසා ඒ හතර දෙනමක් පහළලා තියෙන බැවි පහෙන් හතරක් විතර ගෙවිලා කියලා අනුමාන කළ හැකියි. හැබැයි තවත් ඉදිරියට අනාගත වංශ දේශනා ආදී පෙන්නනවා. කේතුමතී කියලා රාජධානියක් ඉදිරියට හට ගන්නවා. අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඒ රාජධානිය තමයි ලෞතර බුද්ධත්වයේ ලබන්න මෛත්‍රී බෝසතුන් වහන්සේ උපදින්නේ, නැවත පහළවෙන ලෝකෙට එන්නේ. අන්නේ ඒ කාල සීමාවේ මේ සොයන් ජාත හැල් නැගිලා පෝෂණය වෙනවා කියලා කියනවා. එහෙනම් කලින් කාලේ වෙන්නේ මේ මුහුද රැල්ලක් ඉස්සෙනා පාත් වෙනවා, ඉස්සෙනා පාත් වෙනවා වගේ සත්‍යෝ පිරිහෙන කාලයක් එනවා. ලෞකික වශයෙන් මොනවා හෝ හේතුවකින් විනාශත් වෙලා නැවත වාරයක් ආයතනය සශ්‍රීකත්වයේ නැගිලා ඔහොම යන ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම යන අවස්ථාවක තමයි ලෝකයේ ওই කලින් කල මිනිස්යෙන්ගේ ස්වභාවය අනුව සශ්‍රීකත්වයේ පිරිහීම, සශ්‍රීකත්වයේ පිරිහීම ඔහොම යනවා. යම් කාලයකදී මිනිස්යෝ මේ ධර්මයේ තුල සශ්‍රීකත්වයේ නැගෙන කොට ඔය සොයන් ජාත නැවත ටික ටික හරි මතුවෙනවා. අර කියන රසෙම නෙමෙයි. නමුත් රස පෝෂණ ඉන කාල තියෙනවා. මෙන්න මෙහෙම කාල සීමාවක් අපිට දකින්න මේ මෑත කාලේ තියෙනවා මොන හේතුවකින් හරි. අන්නේ හේතු වාසනාව මේ කාල වෙනකොට මතුවෙලා තියෙනවා. දැන් සමහර අය කියනවා අපිත් ඔය පුංචි කාලේ දැකලා තිබුණා, මෙහෙම තිබුණා කියලා. නමුත් මේ ගොවිතැන් පිළිබඳව පර්යේෂණය කරපු අය හිටිය හරියට බොහොම කාලයක ඉඳලා විවිධ ධාන්‍ය වර්ග ගැන පරීක්ෂණ කරනවා. ඒවා වවනවා, හදනවා. දැන් කුරක්කම්, අමු මෙනේරි, තනහල්, ඕ ජාතිය පුංචි පුංචි හාල් වර්ග පොඩි ඇට තියෙන ඒවා හොඳට ප්‍රසිද්ධයි. මෙන්න මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා වවලා හදලා තියෙනවා. නමුත් දැන් මේ කාලේ වෙනකොට මතුවෙලා තියෙන විශේෂ දෙයක් තියෙනවා. ඔය රත් ඇල් සහ සුදු ඇල් ඒ ජාතිය ගොඩ හැදෙනවා අර කියපු ආකාරයේ. අන්න එහෙම හැදෙන විශාල කරලක් හැදෙන වෘක්ෂයක් මේ කාලේ හැදිලා තියෙනවා. නමුත් අර කුරක්කම් කරලා වගේ පුංචි කරලත් ප්‍රසිද්ධ වෙලා තියෙන කාලේ අවුරුදු 100 ගානකින් එහෙම මේ කාලේ නුර තිබුණා නම් මේ කරල මෙච්චර ලොකු වෙනකන් කවුරුවත් දැක්කේ නැද්ද? අන්න දැන් බලා ගන්න අපි කරලක් පෙන්නනවා. ඒක තමයි එදා තිබිච්ච සුදු හැල් කරල. මේ තනි කරලක්. දැන් මේ කරල කොච්චර ලොකුද කියලා බලන්න. අඩි 3ක් පමණ දිග, කිලෝ 1ක් පමණ එක කරලේ ඇට තියෙනවා. මේ සෑම ඇටයක්ම තනිකර සහල් ඇට. එදා තිබුණ ආකාරයෙන් පොතු ඇරිච්ච සහල් අද මතුවෙලා තියෙනවා. නමුත් මේකට සමුඟ දෙනෙක් කැවති නෑ. එහෙම කියනවටවත් හිතන්නේ මොකද්ද? ඔවා සෝගම ජාතියක් ඕක ඉදල් ලිරිඟු මොන හරි ඔහොමවා කියනවා. කෝ මෙච්චර කල් තිබුණා. මෙච්චර වටිනා කරලා තියෙද්දි කුරක්කන් වැව්වේ මොකටද? මේක කන හැටි දන්නේ නැහැ. මේක එක්තරා කුරුට්ටකින් වැහිලා තියෙනවා. ඒක ඒ කාලෙත් පෙන්නලා තියෙනවා. ලෝක සත්‍යයට ලෝභයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සොයංජාත හැල් කුරුට්ටකින් වැහුණයි කියලා. ඒ කුරුට්ට ඉවත් කරලා උයායන කණ්ඩ සිද්ධ වුණේ කියලා තියෙනවා. කුරුට්ට ඉවත් කරන්නේ මේක දැකලා තියෙන මේ ඊයේ පෙරේදා ඒ උනාට අහංකාරකමට පඬිතකමට කියන අපි ඉන්න කාලේ පුංචි කාලේ ලෝකේ තියෙන අපි දැකලා තිබුණා අපේ කුඹුරේ තිබුණා කියලා. කුරක්කම් කරලා තියෙනවා අද වෙනකම්. ඔයකින් 100න් එකක් තියෙන කුරක්කම් කරලා. මෙච්චර වටින ඇල් කරලා තියෙන කවුරුවා හදලා නැහැ. එහෙනම් මේ දැන් අවුරුදු දෙක තුනක් ඉඳන් දකින්න විද්‍යා මණ්ඩලා තියෙන දෙයක්. මොනවා හරි දැක්කයි කියවන හීනියක් වෙන්නත් පුළුවන්. නේද මෙච්චර වටිනා දෙයක් මෙච්චර කල් වෙනකම් සද්ද නැතුව හිටියයි කියන ප්‍රශ්නය. කුරක්කම් මීටර රහද? ඒ ගැන හොඳ ප්‍රසිද්ධයි. ඇයි මෙච්චර අද කාලේ හැටියට කිලෝ එකක් විතර එක කරලක බර ඇට තියෙන බත් වේලා කන්න පුළුවන් රසවද්දයක් බව තියෙන මේ කරල. ඉන්දියාප කන්න පුළුවන්, රොටි කන්න පුළුවන්, පිට්ටු කන්න පුළුවන්, බත් කන්න පුළුවන්, හාල් වලින් හදන හැම දෙයක්ම හදාගෙන කන්න පුළුවන්. රසයත් එහෙමයි, ගුණයත් ඒ වගේ. එහෙනම් මෙච්චර දෙයක් මේ කාලේ පහළ වෙලා තියෙනවා. අර සොයංජාත හටගත්ත කාලේ විතරක් නෙමෙයි සොයංජාත තිබුණේ. කලින් කාලේ පහළ වෙනවා. හැබැයි ලෝක සත්වයාගේ හිතවල ගුණධර්මවත් වැඩෙනකොට විශේෂ ගුණධර්ම කියන්නේ දසාකුසලයෙන් තොර වෙන ගතිය. බෞද්ධියම වෙන්න ඕනේ නැහැ. ලෝක සත්වයින්ට තේරෙන්න පටන් ගත්තා නම් ටික ටික හරි. සත්ව ඝාතනය හොඳ නැහැ. හිඟි හිංසා කරන එක හොඳ නැහැ. හොරමැර වංචා කරලා අනුන්ට පාඩු කරන එක හොඳ නැහැ. සුරා සූදු දුරාචාර ආදීන් අනුන්ට කරදර කරන එක හොඳ නැහැ. බොරුවෙන් අනුන් රවට්ටන එක, කේලමෙන් අනුන් බිඳෝන එක හොඳ නැහැ. අනුන්ට බැනවදින එක, සඩපර්සෝ වචන කියන එක හොඳ නැහැ. වැඩක් නැති හිස් දේවලින් ලෝකයා මුලා කරන එක හොඳ නැහැ. ලෝභකම් කරන්න හොඳ නැහැ, තරහ වෙන්න හොඳ නැහැ. මෝඩ වැඩ කර කර මිත්‍යා දෘෂ්ටි කතා කියන්න හොඳ නැහැ. හොඳට තේරුම් බලන් කතා කරනවා මිසක් කියලා. ඔන්න ඔය ටික තේරෙන්න පටන් ගන්න කාලයක් එනවා නම් ලෝක සත්වය අතරේ, මිනිස්සය අතරේ. ඔන්න ඔය කාලේ මේ මතු වෙච්ච මට්ටමට ඔය ශාස්ත්‍රීයත්වයේ මතු වෙනවා. එහෙනම් මොන හේතුවක් නිසා හරි කමක් නැහැ. මේ කාලේ මං අපිට හිතන්න පුළුවන් මිනිස්සු අතරේ ටික ටික හරි අන්නේබදු පිරිසක් නම් ඉන්න බව පේනවා. මෑත කාලයක් වෙනකොට දැනගන්න හොඳ දෙයක් තමයි මාසෙ පොයට නෙමෙයි 15ක දවසක කැරණිය වාගේ ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් අහුලා ගන්න උපාසකම්ලා දෙන්නේ තුදිරි හැරමිටි අරන් හිටපු කාලයක් තිබුණා. දැන් අවුරුදු 40කට විතර ඉහා අපි මතක හැටියට බැලුවොත් ඊට එහා ඊටත් අඩුයි. තනින් තනින් මුළු වලින් අහුලා ගන්න ඕනේ. කෙනෙක් මුල්ලක වූදි, තව කෙනෙක් තව දිනේ ගුලි වෙලා වෙවුල වෙවුල ඉන්නවා. මැරෙයි කියලා බයයි, මැරෙන්න ඉස්සලා සිල්පදයක්වත් අරින්න මැරෙන්න ඕනේ හින්දා පන්සලට එනවා. පිරිමියෙක් දකින්නත් බොහොම අඩුයි. තරුණ තරුණියෝ නම් පැත්ත පලාතකත් නැහැ. ඒ අවුරුදු 40කට 50කට එහා. නමුත් අද වැළුවොත් වැඩි හරියක් ඉන්නේ. හොඳ තේරුම් ගන්න පුළුවන්. හොඳට හේතුඵලව හිතලා බලන්න පුළුවන්. නැනනුවණින් මේ ගුප්ත දේවල්, ආධ්‍යාත්මික දේවල් පැලන තීක්ෂණ පරීක්ෂණ කරලා කියන්නන් වාලි පිළිගන්නේ නැතුව කරුණු වටහාගෙන තේරුම් ගන්න පුළුවන් හොඳ ඥානවන්ත අය අද ඒ ඇසුරේ ඉන්නේ. ආගමික වශයෙන් බේදයක් නැහැ. හොයන්නේ සත්‍ය කුමක්ද? යථාර්ථය මොකද්ද? අන්න ඉතන බලාපොරොත්තු වෙන පිරිස විශාල වශයෙන් වැඩි වෙලා තියෙන බව අද බලනකොට හොඳට පේනවා. එහෙනම් මේ ස්වභාවයත් එක්ක හිතන්න පුළුවන් අපි පමණක් නෙමෙයි, අපෙන් එහාට තියෙන විදේශගත රටවල් පවා ඒවැ ඉන්න පිරිස් විශාල වශයෙන් මේ ඇත්ත මොනවද, මේ ගුප්ත සත්‍යතාවය මොකද්ද ලෝකේ තියෙන කියලා හොයන්න හරියට නැඹුරුයි. ඒ වගේම හොඳ දෙයට හරි ප්‍රියයි. එහෙම ස්වභාවයක් ලෝකේ මතුවේවි එනවා. මේ මතුවීම සමහර වෙලාවට හොඳ පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. අන්න එහෙම කාලයක ඒකටම ගැළපෙන රස පෝෂණ තියෙන සහල් වර්ග දෙකක් දැන් මතුවෙලා තියෙනවා. ඒකෙන් දැන් අපි පෙන්වුවේ වැඩිම අස්වැන්නක් තියෙන මෑත කාලෙදී හොයාගත්ත මාස 4 තුනදී අස්වැන්න පුළුවන් එක්තරා ගොඩ හැදෙන වී වර්ගයක්. උග්ගහක් තරම් ලොකු වෙන්නේ නැහැ. ඊටත් මෙහා තියෙන කාලෙක බඩේරි උග්ගහක් තරම් ලොකු වෙයි, ওই තරම් ලොකු කරලක් එනවා. එක කරලක් නෙවෙයි. ඒ වගේම වී කරල් බොහොමයක් එක ගහක එනවා. ඉදිරි අවස්ථාවේදී බෝ කරගන්න සෑම කෙනෙකුටම පැලයක් දෙකක් හරි ලැබෙන්න අවස්ථාව සලසලා දෙන්න හදාගන්න කරගෙන ඉතින් ලොකු ජයග්‍රහණයක් ඉදිරි ලබාගෙන ඔක ආහාරයක් කරගන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යාප්ත කරන්න නැවත කාලයකට දුර අහක යන්න ඉඩ නොදී. ඉතින් මේ දුර්ලභ විශේෂ විවර්ගයක් මේක විශේෂ දෙයක් බව පෙන්වා දෙන්නේ ඒකයි. මේ රතු සහ රතුයකට ටිකක් කල්යනා වැඩි, අස්වැන්න අඩුයි, නමුත් හොඳයි. සුදු එක අස්වැන්න වැඩි, කාලෙත් අඩුයි, සස්රීකයි. ඔය දෙකේම හදාගන්න ලැබිච්ච දේවල් නැවත අපත යවන්න නැතුව. ඉතින් හුඟක් වැදගත් වෙනවා. මේක වගා කරගන්න අමාරුවක් නැහැ. ඕන වත්තක ගස් කීපයක් හදාගන්නත් පුළුවන්. ගස් 10ක් 15ක් හදාගත්තොත් සෑහෙන වේල් ගානක් පිරිමහින්ද පාවිච්චි කරන්නත් පුළුවන් තම තමන්ට. ඉතින් පෝර ගන්න දෙයක් නැහැ. ওই ලිපේ තියෙන අලු ටිකක් දැම්මහම, මොනවා හරි වත්තේදී රොළු බොළු ටිකක් දැම්මහම හොඳටම ඇති, වැඩිපුරත් හොඳයි. ඒකට බොහොම සත්‍රීකත්වයෙන් හැදෙන જાතිය. අමාරුවක් නැහැ හදාගන්න. කරලදීන් සත්තුන්ගෙන් කුරුල්ලන්ගෙන් ටිකක් බේරගන්න ඔය කවරයක් හරි බස්සගෙන හදාගන්න වෙනවා. පුළුවන් ඒවටත් පොලිතින් කවරේ හැම දාගත්තාම පුළුවන් ආරක්ෂාව සලසා ගන්න. ටිකක් තියෙන හිඳයි සත්තුන්ගෙන් එහෙම වෙන්නේ. ගොඩක් ලොකු ව්‍යාප්තියක් තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඉදිරි කාලයේදී සමහර අවස්ථාවක මේක වටිනාකම දැක්කොත් රජයෙන් හෝ එහෙම නැත්නම් යම්කිසි ආයතන වශයෙන් යම් අකර දහස් ගානක හරි වැවුවොත් එහෙම මේකේ වටිනාකම බොහොම ශීඝ්‍රව වැඩිලා එනවා. අකර දහස් ගානක වවන්න මේක කරලක් ඇති. එහෙනම් අකර 100ක් විතර හිටව ගන්නත් බීජ අස්වැන්න තියෙන. දෙපාර ගොවිතැන් කරනකොට අකර දහස් ගානකට හදාගන්න එක කරලකින් පුළුවන් වතා දෙකක් තුනක් යනකොට. ඒ තරම් ඉක්මනින් සස්ත්‍රීකත්වය බෝ කරගන්න පුළුවන් වගාවක්. මේ හුඟක් පෝෂණයෙන් අධිකයි, දෙල් රෝග හැදෙනව අඩුයි, ඔය දිය වැඩි ආදියට බොහොම ප්‍රත්‍යක්ෂ වෙන ශක්තියක් තියෙනවා ඒ ආහාරය. ඉතින් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ ගෙවල් වල හරි ස්ථානවල වතු වල ගස් කීපයක් හදලා බෝ කරගෙන ව්‍යාප්ත කරලා මේකෙන් යහපතක් කරගන්න.